ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15යි.
නියෝජ්‍ය කතානායකතුමනි, මම බොහොම අගය කරන ඔබතුමා මූලාසන සිටින අවස්ථාවේදී වචන ස්වල්පයක් මේ සුරාබදු පන්ත ගැන කතා කිරීමට මම මේ අවස්ථාවේදී පටන් ගන්නේ මං හිතන විදිහට රටේ ආර්ථික ප්‍රතිපත්තිය අපි රටටම සීමා කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකෝ රට විතරක් නොවෙයි මුළු ලෝකෙම ඉතාමත් අමාරු ආර්ථික ප්‍රශ්නයක් තුළින් ගමන් කරනවා. ඒ අවස්ථාවේදී අපි මතකය අවශ්‍යයි මතකය ඇති කරන්න 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා අපි භාරගන්න ආණ්ඩුව තුළ මේක වට්ටපු ආර්ථිකයක්, දනගස්සපු ආර්ථිකයක්, ණයෙන් පෙළුණු ආර්ථිකයක් අපි භාරගත්තේ. ඒ භාරගන්න අවස්ථාවේදී ජනතාව ඉමහත් විශ්වාසයක් තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහත් පත් කළ තමයි මේ ආර්ථික මෙතෙක් තුර ගෙනලා තිබෙන්නේ. ඒ ගේන තුළ අපට අවශ්‍ය වුණා ඒ වැටිච්ච, ඒ නැතිවිච්ච ණයෙන් පෙළුණ ආර්ථිකය නිවැරදි කරන්න. ඒ නිවැරදි කිරීම තුළින් අපි ප්‍රතිපත්ති හැඩරුව ගසන්න අවශ්‍යයි. එකක් අපේ ජනතාව ආරක්ෂා කරන්න, දෙවනුව මූල්‍ය ප්‍රතිපත්තිය මූල්‍ය විනයක් අනුව කටයුතු කරන්න. ඒ කරන ගමන තුළ අපට නොයෙක් නොයෙක් විෂමතා පේන්න තිබ්බා. එදා භාරගත්ත ආණ්ඩුවේ බිලියන් 188ක් එවකට අවුරුදු 2කට 3කට පෙර ඒ කියන කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න නැතුව තිබෙන යුගයක් තමයි භාරගත්ත. ඒවා අරන් මාස 6ක් යන්න ඉස්සෙල්ලා අපේ ආණ්ඩුව තුළින් අපි ඒවා නිවැරදි කරලා නැවතුණ ආර්ථික සක්‍රිය කරන්න පටන් අරන් තිබෙනවා. ඒක තුලින් තමයි අපි මේ තල්ලු කරගෙන ආවේ. මට මතකයි අපි බාර ගන්න අවස්ථාවේදී අපි මුදල් ඇමති වශයෙන් මාව පත් කරන අවස්ථාවේදී අපේ ආදායම මදි වුණා මේ රටේ පොලි ප්‍රමාණය ගෙවන්න. අන්න ඒ වගේ ණය කන්දරාවක් තමයි අරන් තියෙන්නේ. අද කතා කරනවා නිකන් 7-5ක ණයක් නැතුව දුන්න ආර්ථිකයක් අපට අරන් ඒක කළමනාකරණය කරන්න බැරි වෙලා තියෙන අවස්ථාව. ඒ නිසා මේක තුලින් මංගල සමරවීර මුදල් ඇමතිතුමා පෙන්වලා දුන්නා කොයි ආකාරයක එදා ඒවකට වෙනස් වුණ ආර්ථිකය අද කොහොමද තල්ලු කරගෙන යන්නේ කියලා. නමුත් මට සීකෙන්දොන්න අවශ්‍යයි ඒ ලැබුණ ආදායම වැඩි වුණ ආකාරය. අපි 2014 ආදායම 1220 වෙනකොට අපි 2015 ආණ්ඩුව බාර අරගෙන ඒ අවුරුද්දේ අපි ආදායම බිලියන් 258කින් වැඩි කරන්න පුළුවන් වුණා. ඇයි? මීට පෙර ගෙවන්න බැරි තැන් අපි හොයලා අරන් මීට පෙර බණ්ඩාගාරය ලැබෙන්න තියෙන මුදල් අනිත් අයගේ සාක්කුවල යන්න තියෙන එක නැවත හරිතන ගෙනල්ලා බිලියන් 250ක් වැඩි කරන්න පුළුවන් හැකියාව ඇති වුණා. ඒකෙන් ආදායම බිලියන් 1470කට වැඩි වෙනවා. 2016 වර්ෂයේ අපිට පුළුවන් වුණා මේ වැඩිවීම ඊටත් වැඩිය වැඩි කරලා බිලියන් 283ක් කවදත් වැඩි වුණ නැති වර්ධනයක් ඒ අවුරුද්දේ වැඩි කරලා අපේ ආදායම වැඩි කරන්න 1720කට 2016 වෙනකොට. අපි 2016 වර්ෂයේ අයවැය ඉදිරිපත් කරනකොට 2017 වර්ෂයට අපි ඇස්තිමේන්තු කරනවා 2 බිලියන් 210ක් ආදායමක් උපයන්න. මේ උපයන්නේ මීට පෙර මේවා ලබා ගන්න තියෙන තැන් බ්ලොක් වෙලා වහලා යන්න තියෙන තැන් වල නෙමෙයි ගියේ, අනිත් අයගේ සාක්කු වලට ගියේ. දැන් ඒවා නිවැරදි කරලා එනකොට තමයි එතන යම් වේදී වෙනස්කම් වෙනවා. නමුත් 2017 වර්ෂයේ අපේ ආදායම බිලියන් 147ට අඩු වෙනවා. ඒ කියන්නේ බිලියන් 180ක් කනගාටුවේ බිලියන් 132ක් ඊට පෙර අවුරුද්දට වැඩිය අඩු වෙලා තිබෙනවා. නමුත් වර්ධනයක් වශයෙන් බැලුවොත් 114.4ක් තිබ්බ ආදායම දලදේශ නිෂ්පාදනයෙන් 113.8කට අඩු වෙනවා. මං ඒ නිසා මගේ මිත්‍ර මුදල් ඇමතිට කියන්නේ මම මේ අවස්ථාවේදී කාරුණික ඉල්ලන්නේ අපේ රටේ ආර්ථිකය නිවැරදි කරන්න අවශ්‍යයි. මේ රටේ දේශපාලඥය මේ රට ආර්ථිකය දිවන්න ඕනේ, නැත රජයේ නිලධාරීන් දිවන්න ඕනේ. මේ දෙන්න එකට දුවන්න හදනකොට පරස්පරයක් ඇති වෙනවා. අද මේ ප්‍රශ්නේ ඇතිවන්නේ මුදල් අමාත්‍යංශ නොවේ, මහා බැංකුවේ තියෙන මේ කුමන්ත්‍රණකාරී ස්වරූප කට්ටියයි. මේවා ගැන කතා කරන්න බයක් තියෙනවා. මේවා තමයි නිවැරදි කරන්න තියෙන්නේ. අපේ අගමැතිතුමාට දර්ශනයක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ගියාම මහා බැංකුව වෙනිත් ඒවා කතා කරනවා. මේක තමයි තියෙන පරස්පරය. මම මේක වැඩි කල් යන්න ඉස්සෙල්ලක පෙන්වලා දෙන්නම් ඇයි එවැනි තත්ත්වයක් ඇතිවන්නේ. මොකද රටේ මූල්‍ය ප්‍රතිපත්තිය තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මහ බැංකුව තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒකම ෆිස්කල් පොලිසි එක තියෙනවා. ඒක මුදල් අමාත්‍යංශ තුලින් කරන්නේ. ආදායම සහ වියදම ඒව දරාගෙන සිටින්නේ මේ ෆිස්කල් පොලිසි එක ඒ මුදල් අමාත්‍යංශ තුලින්. ඒක ඉතාමත් දක්ෂ නිලධාරීන් සිටිනවා. ලේකම් සහ ඒ අය තුලින් අපි මේ අය නිවැරදි කරලා ගෙනින මාර්ගය තමයි අපට අවශ්‍ය වන්නේ. මොකද අපේ රටේ ආදායම අඩු වුණොත් මේක තමයි ප්‍රශ්නයක් ඇතිවන්නේ. මොකද වියදමට කිසිම ප්‍රශ්නයක් නැහැ. දවසින් දවස ඒක වැඩි වෙනවා. අසීමිත ඉල්ලීම්, සීමිත සම්පත් තුළින් මේ ප්‍රමුඛත්වය අනුව වෙනස් කරන්න යනකොට තියෙන ප්‍රශ්න තමයි අපිට තිබෙන්නේ. ඒ නිසා අපි ආදම වැඩි කරන මාර්ග තමයි ඇති කරන්න අවශ්‍ය වන්නේ. අපිට මේ අවස්ථාවේදී මේ සප්ලයි සයිඩ් එක, ඒ කියන්නේ ඉල්ලුම තියෙන පැත්තෙන් අපි කොහොමද කටයුතු කරන්න අවශ්‍ය වන්නේ? ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි කියන්නේ ඒ ඉල්ලුම සහ සැපයුම අනුව, ඒ සප්ලයි සයිඩ්ගෙන් සැපයුම, ඒ ඩිමාන්ඩ් සයිඩ් එකෙන් තියෙන එක තමයි අද මේ ප්‍රශ්න ඇති කරගෙන යන්නේ. නමුත් ඒව නවත්තන්න බෑ. ජනතාවගේ ඉල්ලීම් අපි ලබා දෙන්න අවශ්‍යයි. නමුත් කොහොමද ඒක ආදම සපයන්නේ කියන මාර්ගය තමයි තියෙන්නේ. අද ආදම් දෙපාර්තමේන්තුවේ අලුත් පනත තුළින් ඒක පන පොවල තිබෙනවා. නමුත් සුරා බදු වෙනකොට ඒකේ ලොකු අඩුවීමක් පේන්න තිබෙනවා. මොකද අපි වෙලා තියෙන අපි තියෙන ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. දැන් බියර් සහ අරක්කු අතර හුඟ දෙනා විවාදයක් තිබ්බට අප මේ අවස්ථාවේදී බියර් මිල අඩු කරලා අරක්කු මිල වැඩි කිරීමෙන් වෙන්නේ නිකරුණේ මේ බියර් බොන කට්ටිය වැඩි වෙනවා. ඒකෙම ආදම වැඩි වෙන්නේත් නැහැ. නමුත් බොන ප්‍රමාණය වැඩි වෙනවා. මේක තමයි අපි ගන්න අවශ්‍ය වන්නේ. අපට ප්‍රතිපත්තියක් අනුව නෑ අරක්කු සහ බියර් වලින් ආදම ලැබෙන්න ඕනේ නෑ කියන ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් ඒක වෙනම දෙයක්. නමුත් මේ වගේ අවස්ථාවක අපට තියෙන්නේ බොන ප්‍රමාණය වැඩි කිරීම නෙමෙයි, ඒක ලැබෙන්න පුළුවන් ආදායම වැඩි කරලා ඒ අපට අහිංසකයේ රටේ සංවර්ධනයට පාවිච්චි කරන එක තමයි කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා අපි පේනවා 2015 අපි බාර ගන්න ආණ්ඩුව තුළ මාසයකට බිලියන් 4ක් තිබ්බ ආදායම සුරා බදු වලින් මාසයකට බිලියන් 12කට වැඩි වෙනවා මාස 3ක් යන්නේ ඉස්සෙල්ලා. කොහොමද ඒ වැඩි වෙන්නේ? ඒ වැඩි වෙන්නේ වෙනින් තැන්වල ගෙවන්න නැති ඒවා දා ගෙවන්න පටන් ගත්තා. හැබැයි දැන් මේක අඩු වෙලා තිබෙන්නේ මෙවැනි ප්‍රතිපත්ති වෙනස් වීම කියන එක මම හිතන්නේ මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි අප මේ අවස්ථාවේදී රටේ විනයක් අවශ්‍යයි. අද හැමතැනම පෙළපාලි යනවා. හැමතැනම ස්ට්‍රයික් කරන්න පටන් ගන්නවා. කේවල් කිරීම ප්‍රශ්නයක් නැහැ. අසාධාරණ කේවල් කිරීම තමයි ප්‍රශ්නේ වන්නේ. හැමතැනම බෝඩ් ලෑලි අල්ල රටේ ආර්ථිකය කොහොමද හදන්නේ? මේ රටේ ආයෝජක අවශ්‍යයි. රටේ ඉතිරි කිරීම 125ක් 26ක් තියෙන රටක අපේ දළදේශීය නිෂ්පාදනය වර්ධනය 107ක් 8ක් ඉලක්කයක කරන අවස්ථාවක අපිට අඩු ගානේ 125ක තව ආයෝජනය මේ රටට ගේන්න අවශ්‍යයි. ඒක දේශීය මට්ටමින් වෙන්න පුළුවන් නියෝජ කතානායකතුමනි, නැත්නම් විදේශ මට්ටමින් ගේන්න අවශ්‍යයි. විදේශ ආයෝජන ගේනවා කියන නරක නෑ. නමුත් ඒ ගේන්න ඕනේ රටට ඔබින මට්ටමට. ඒක තමයි අපි කරගෙන යන්නේ. නමුත් ඒ කරගෙන යන අවස්ථාවේදී එන ආයෝජක දැක්කොත් මේක හැම දවසම පෙළපාලි යනවා, හැම දවසම බෝඩ් ලෑලි අල්ලනවා. උන් හිතයි අකෝ මොකෝ මේ රටට එන්න ඕනේ. මේ කිසි ප්‍රශ්නයක් නැති ලාඕස් වෙන්න පුළුවන්, කැම්බෝඩියා වෙන්න පුළුවන්, ඉන්ඩෝනීසියා වෙන්න පුළුවන්, මලේසියා වෙන්න පුළුවන්, ඒවට ගිහිල්ලා ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් අවස්ථාවක මෙහි ගිහිල්ලා හිසේ රදයක් එක්ක මොකෝ දාන්න ඕනේ වන්නේ කියලා. දැන් මේ වගේ වැඩි කල් යන්න ඉස්සෙල්ලා අප රටේ මේ විනය මෙහෙම පාලනය කරේ නැත්නම් සාමාන්‍ය පෙළ අසමත් වෙන කට්ටිය පෙළපාලියයි. අපි සාමාන්‍ය පෙළ නැතුව උසස් පෙළ අපට පාඨමාලාව ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. මේ වගේ ප්‍රශ්න තමයි අද රටේ ඇතිවන්නේ. ඒ නිසා විනය ඇති කරන්න අවශ්‍යයි. ඒ නිසා නියෝජක කතානායකතුමනි, අපට අවශ්‍ය වන්නේ මේ රටේ ආදායම වැඩි කරන්න පුළුවන් මාර්ගයක්. ඒක මුදල් ඇමති පෙන්නලා තියෙනවා. ඒක ඍජු ආදායම් වැඩි කරන්න ඕනේ. ඒක හරි ඍජු බදු. නමුත් ඒ වගේම වක්‍රශීලී බදු අඩු කිරීම ලේසි නෑ. හැම එක 100ට 1කින් වක්‍ර බදු අඩු වෙනකොට ඒකෙන් බිලියන් 135ක් අඩු වෙනවා. වැඩි වෙනවා, හරි අඩු වෙනවා. ඒ වගේම ඍජු බදු 100ට 15ක් අඩු කරත් ඒකෙන් අඩු වෙන්නේ බිලියන් 125යි. මෙතෙක් තුර මේක තමයි ගෙනිලා තියෙන වෙනස. ඒ නිසා 100ට 1ක් සහ 110ක් අතර වෙනස ඔන්න ආදායමෙන් පෙනෙන එකයි. මොකද තාම අපේ රට ඒ ඍජු බදු ගෙවන්න පුළුවන් ශක්තිය ඇති කළ නැහැ. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇවිල්ලා මේ පඬිත් සුද්ධෝ ඇවිල්ලා මෙහි ඇවිල්ලා කිව්වට අපි තමයි දන්නේ මේක කොහොමද ලබා ගන්න තියෙන්නේ කියලා. මෙන්න මේක දැනුවත්ව කරන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ප්‍රතිපත්තිය හොඳයි, ඍජු බදු ඇති කරලා වක්‍ර බදු අඩු කිරීම. නමුත් අපට අවශ්‍ය වන්නේ මේ අවස්ථාවේදී ආදායමකුත් අවශ්‍යයි, රටේ සංවර්ධනය කරන්නත් අවශ්‍යයි. ඉතින් මේ නිසා බලන්න අද රටේ ආයෝජන අවස්ථාවක ආයෝජන අවශ්‍ය තියෙන අවස්ථාවක මම මේ සංසන්දනයක් කළා පිටරට වෙනින් අපි වගේම ආයෝජන හොයන රටවල් අතර ලංකාවත් එක්ක සංසන්දනය කරනකොට තියෙන වෙනස. දැන් සිංගප්පූරු වගේ රටක ඍජු බදු තියෙනවා 17%ක්. හැබැයි එතන ඩිවිඩන්ඩ් ටැක්ස් එකක් නැහැ. දැන් සාමාන්‍යයෙන් ආදායම ඉපුවට පසුව ඒක බෙදන්න පටන් ගත්තට පසුව ඒ ආණ්ඩුවක හරිය රටක ප්‍රතිපත්තියක් අනුව ඍජු බදු වලින් නවත්තන්න පුළුවන්. නැත්තම් ඒක ඒ ලාභය එළියට දෙනකොට ඒක ඩිවිඩන්ඩ් ටැක්ස් එකෙන් ගන්න පුළුවන්. සිංගප්පූරුවේ බිඳුවයි. වියට්නම් වගේ රටක ඍජු බදු 20%යි ඒ ආයෝජන ඩිවිඩන්ඩ් ටැක්ස් එක බිඳුවයි. මලේෂියා වගේ රටක 24%ක් තියෙනවා ඍජු බදු, ඩිවිඩන්ඩ් ටැක්ස් බිඳුවයි. මයින්මා වගේ රටක 25%යි ඍජු බදු, ඩිවිඩන්ඩ් ටැක්ස් බිඳුවයි. තායිලන්තය වගේ රටක 20%යි ඍජු බදු, ඩිවිඩන්ඩ් ටැක්ස් 100%යි. එතකොට ඉෆෙක්ටිව් ටැක්ස් රේට් එක 28%යි. මම මේ වගේ සංසන්දන කරන්නේ කැම්බෝඩියාවේ වුණත් 20%යි ඍජු බදු, ඩිවිඩන්ඩ් ටැක්ස් 14%යි, 31%යි මේ වගේ ඉෆෙක්ටිව් ටැක්ස් රේට් එකයි. හැබැයි ලංකාවේ 39.8% වෙනවා. ඒ නිසා මගේ මිත්‍ර මුදල් ඇමතුමාට මම කාරුණික ඉල්ලන්නේ කරුණා කළ මේ රටේ ආයෝජන කරන්න අවශ්‍ය නම් මේ රටේ අනිත් රටවල එක සංසන්දන කරන ස්ට්‍රයික් නැති පෙළපාලි නැති ප්‍රතිපත්ති අතර වෙනසක් ඇති නොවන රටක් එක්ක තරඟ කරනකොට අපිත් මෙවැනි තරඟ කරන ස්වරූපයක සිටින්න අවශ්‍යයි. අපට අවශ්‍ය වන්නේ 15%ක් 20%ක් බදු දාලා අපට ඒකේ ඍජු බදු ගන්න පුළුවන් නම් 40%ක් දාලා ඊට වැඩිය වැඩියෙන් එහෙනම් සාර්ථකත්වයේ තියෙන අඩු බදු වලින් වැඩි බදු ප්‍රමාණයක් ලබා ගන්න.
තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
ප්‍රවෘත්ති නියෝජක කතානායකතුමනි. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඊටමත් ඕනෙකමින් කියන්නේ අපි සියලු දෙනාම හදපු ආණ්ඩුවක්. අපට අවශ්‍ය වන්නේ මේකේ අමාරුවෙන් හදපු ආණ්ඩුවක් ලබාගත් ආණ්ඩුවක් අපි තව අවුරුදු 10ක් 15ක් මේ ආකාරයෙන් ප්‍රතිපත්ති අනු කටයුතු කරන්න අවශ්‍යයි. මෛතරේ සංශෝධනයක් අවශ්‍යයි. මම තව මිනිත්තු 5ක් ලැබුණා නියෝජ කතානායකතුමනි මන්දුලාල් බණ්ඩාරිකෝඩ මන්තුමත් මට මේ මිනිත්තු 5ක් ලබා දීලා තිබෙනවා.
ඒ කාණෙත් එකතු කර තමයි ඔබතුමාට වෙලාවෙන් කරේ
මම. මම ඊට පෙර මිනිත්තු 10කුත් තිබ්බා.
නෑ ඔබතුමාට විනාඩි 10ක් තිබුණා. ඒ 11:28 ඔබතුමා පටන් ගත්තේ කතාව.
හරි මම විවාද කරන්නේ නෑ ඔබේ ඒ තීන්දුව ගැන මම කටයුතු
මම එහෙම අසාධාරණයක් වෙන ඉඩතියක් නෑ මම.
මේ වගේම තමයි මම මේ පෙන්න හිටියේ අපේ ඉෆෙක්ටිව් ටැක්ස් රේට් එක අපි තරම් කරන ස්වරූපයකට ගේන්න අවශ්‍ය ඒක තුලින් තමයි මේක තල්ලු කරගෙන යන්න අවශ්‍ය වන්නේ. අද හැම තැනම මේ රටේ පෙන්වන්න හදන්නේ එක තැනක තැනවල් දෙකක තියෙන ප්‍රශ්නයක් මුල් කොටගෙන මුළු රටේ මාත්‍ය කඩා වැටෙනවා නෑ. මේ රටේ පාරවල් හැදෙනවා එක තැනකින්, ගොඩනැගිලි හැදෙනවා තව තැනකින්, සෞඛ්‍යයේ රෝහල්වල එක තැනකින්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශක්තිමත් යනවා. නමුත් අපේ මාධ්‍ය බිඳුවට වැටලා තියෙන්නේ. අපි රුපියල් 100ක් වියදම් කරාට මාධ්‍ය 7ක් කියලා වියදම් කරා කියලා පෙන්වන්න හදන්නේ. ගිය ආණ්ඩුවේ 7ක් වියදම් කරොත් ඒක රුපියල් 100ක් වියදම් කරා කියලා තමයි පෙන්නත් ඒ ශක්තිය ඒ අයට තිබ්බා. අපේ ශක්තිය නැති කියලා තියෙනවා. අපි හදලා ගන්න ඕනේ. මේක තුලින් තමයි ඒ සම්වන්දනය ඇඟට දැනෙන විදියට ඇතිවන්නේ. නැත්නම් හැම කෙනෙකුම සම්වන්දනයක් වෙනවා. අපි මේ ජනාධිපති සහ අගමැතිතුමන මේ සංවාදයේ තුලින් කොළඹ සිට මඩකළුපුවටත් යාපනය සිට දෙවුන්දුර තුඩුවටත් මේ සංවදනය වෙන්න පේන්න තිබෙන එකක් තමයි තිබෙන්නේ. ඒ නිසා අප මේක ගන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අප මේ අවස්ථාවේදී මම නැවත තව එකක් අහන මේ රත්තරන් සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් මම නැවත ඉතාමත් ඕනෑකමකින් පෙන්වන්න හදන්නේ මේ මහ බැංකුවේ තියෙන බොරු වංචා කරන ප්‍රතිපත්තිය පෙන්වන්න හදලා නොමග යන ප්‍රතිපත්තියක් ඇති කරන අපේ රටේ සංචාර කර්මාන්තය සංවර්ධනය කරන්න අවශ්‍යයි. අද එවැනි දෙයක් තමයි අද සිංගප්පූරුවට සහ ඩුබායි වලට ඉන්දියාවේ තියෙන සංචාරක යන්නේ. එක පැත්තේ සිංගප්පූරුවේ 7.7%ක් ගුණ වක්‍ර බදු ගෙවනවා රත්තරන් වලට, ඩුබායි වලට මෙතෙක් දුර 0.0ක් තිබ්බ එක දැන් 5.5%ක් ඇති කරනවා. ඒක මේ ගිය අප්‍රේල් මාසිනම්. ඒ නිසා තමයි අපි මේක දැකගෙන අපේ මුදල් අමාත්‍යංශය සහ ඒ දක්ෂ නිලධාරියෝ මේ පෙන්වලා දාලා මහා බැංකුවේ රට ගැන හිතන්න පුළුවන් කට්ටිය පාවිච්චි කරලා අපි මේ ප්‍රතිපත්තිය 3.5%කට අපි බදු ප්‍රතිපත්ති ඇති කරලා මේ ඉන්දියාවේ තියෙන සංචාරක මේ රටට ගේන්න පුළුවන් හැකියාව ඇති වුණා. මේකෙන් ආදායම වැඩි වුණා, සංචාර කර්මාන්තය වැඩි වුණා, මේක ලංකා විදිහට තල්ලු කරගෙන යන මාර්ගයක් ඇති වුණා. මේක දැක්කහම එක පාට එක පැත්තෙන් මුදල් යනවා කියලා පෙනුණා, අනිත් පැත්තෙන් එන ප්‍රමාණය පෙනුනේ නැහැ. ඒ දෙක අතර ප්‍රශ්නයක් ඇති කරලා එක පාට පැය 24ක් යන ඉස්සෙල්ලා ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ඒ ප්‍රතිපත්තිය වෙනස් වීමෙන් අද ඒ ඉන්දියන් සංචාරකයෝ ඒම අඩුවෙලා තිබෙනවා. තර්ක විතර්ක කරන්න පුළුවන් මේ යන සල්ලි එනවද නැද්ද කියලා. අන්තිමට සල්ලි නැතුව කොහොමද දේවල් ඇතුළත් වෙන්නේ? මෙන්න මේ නිසා තමයි අපට අවශ්‍ය වන්නේ මේකේ රටට කැක්කුමක් තියෙන කට්ටිය ගැන. අද
වැලක්කුණු
එකයි
නෑ නෑ වැලක්කුණා කියන්නේ අපි 103.5කට ඒ ඍජු තිබ්බ 120ක තිබ්බ බදු ප්‍රමාණය අඩු කරලා වක්‍රශීලි බදු 103.5ක් එකතු කරලා නීතියනුකූලව ඒක කිව්වා මේක තමයි ජෙම්මන් ජුවලි සහ රත්තරන් වලට පාවිච්චි කරන්න කියලා. ඒකෙන් අපිට තරම් කරන්න පුළුවන් වුණා සිංගප්පූරේ 107.7ක් තිබ්බ වක්‍රශීලි බඩු අපි ඊට වැඩි අඩුවෙන් තරම් කරන නිසා. ඉතින් ඉන්දියාවේ ගිහිලා 107ක් ගෙවන්න නැතුව මෙහාට එනවා 103.5ක වරප්‍රසාදයක් ලබා ගන්න. 103.5ක් රත්තරන් වල ලොකු ගණනක්. ඩුබායි වල 100.0යි තිබ්බේ. ඒක 105.5ක දැන් වැට්බද්දක් දාලා තියෙනවා. ඒ නිසා ඒකත් අපි දැකගෙන අපට පුළුවන් වුණා මේ 3.5ට තරම් කළා ඒ ඩුබායි වලට යන එකත් මෙහාට ඇද ගන්න. ඉන්දියාවේ ඉන්දියන් කම්පැනි ඩුබායි වලට ගිහිලා තියෙනක වහලා හේ තිබ්බ මෙහෙවිලා ඇරුවා තුනක්. මලබා කියන කම්පැනි. ඒ වගේ තුනක් තාමත් ලොකු ඒවා මෙහාට ගෙනල්ලා ඊට වැඩිය ගේන්න යනකොට තමයි එක පාට නැවත 115කට මේ බදු ප්‍රමාණය මෙහෙන් දැම්මේ. මේ දැම්මේ මෙහෙ කරන ලංකාවේ කරන අය ඒ පිටරට එක්කත් එක්ක තරම් කරන්න බැරි නිසා මේ 115ක බද්දක් දාලා මේ හොර වංචා කරන්න පුළුවන් මාර්ගයක් නැමෙත ඇති කරා. අද පත්තරේ බැලුවොත් සුද්දෙක් එනවා කිලෝ 10ක් එක්ක. තව සුද්දෙක් එනවා කිලෝ 60ක් එක්ක. මේව ඔක්කොම අල්ලන ඒ ප්‍රශ්නේ තමයි රේගුවේ අවශ්‍ය වන්නේ. ඒ ප්‍රශ්නේ තමයි මහ බැංකුවෙන් අවශ්‍ය වන්නේ. මොකද ඒව එතන ඒව නැති වුණොත් ඒක නීති අනුකූල එන්න පටන් ගත්තට පස්සේ උන්ට ගන්න දෙයක් නැහැ. මෙන්න මේක තමයි අනුරද සානක මන්තුමා අපි මේ වෙනස් කරන්න හැදුවේ.
අවසාන කරන්න ඕන දැන්.
නැවත සාකච්ඡා කරලා බලලා ඒ වගේ තත්ත්වයක් ඇති කරන්න අවශ්‍ය. මොකද අපි එදා ඒ වගේ දෙයක් ගෙනාවේ මේව තුලින්. ඒ නිසා අපි නැවත මේ රටේ අපට ඔබින මේ ප්‍රතිපත්ති ඇති කරන්න පුළුවන්. එදා චන්දිකා කාලේ රටේ ආර්ථිකය නැවත ඍණාත්මකව ගෙනියන්න හදපු ඒ කට්ටිය පාවිච්චි කරන්නේ නැතුව රටට කැක්කුමක් තියෙන කට්ටිය ආර්ථිකය පාවිච්චි කරලා නැවත ඒ 106.7 සංවර්ධන ගණන ගමනට එක්සත් ජාතික පක්ෂයේ ඒ පිළිගත් ආර්ථිකය සංවර්ධන ගමනට නැවත ඇති කරලා අපේ මේ අවුරුදු 20ක් බලාගෙන හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන්ට කොහොමද මේ රටේ සංවර්ධන ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වන්නේ? මේක පාක්ෂපාති වෙන්න ඕනේ. අපක්ෂපාතිව කොහොමද අපේ රටේ ආර්ථික දියුණු කරන්න ඕනේ වන්නේ කියන ඒ සූත්‍රය නැවත එකතු කරන්න ඕනේ කියන එක මම මේ අවසින් මතක් කරනවා. ඒ වගේම
ඔබතුමා අවසන් කරන්න ඕනේ.
පරණ එන්ජින් එකට අලුත් බොඩියක් දාලා හරියන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ අද ඔබින ප්‍රතිපත්ති එක්ක පුංචි ලංකා ලෝකෙට එක්සත් කිරීම. රටේ අපට ආනයනය නවත්තන කරන්න ඕන නම් මේ රුපියල බාල්දු කිරීම නෙමෙයි තිබෙන්නේ. මේ රටේ 68% ආනයන කරනකොට මේ රටේ නිෂ්පාදනයෙන් අපනයන කරනකොට 32%ක් මොන ප්‍රතිපත්තියද අවප්‍රමාණය කිරීමෙන් මේ රට වාසියක් ලබා ගන්න. මේ මහ බැංකුවේ පඬිතු ඉන්නවා මේ අවප්‍රමාණය කිරීමෙන් කෝටි 1680ක ලාභයක් ලැබුණයි කියලා. මෙහෙම කියන කට්ටියද රටට ආදරයක් ඇතුවද දුවන්නේ? කොහොමද මේ රටේ ආයනන කරන එක 68%කින් 32%ක් අපනයන කිරීමෙන් මේ අවප්‍රමාණය කිරීමෙන් දැන් වැඩි කල් යන නිසා නැවත ඒගොල්ලෝ පඩි වැඩි කරන්න ඕනේ කියන උද්ඝෝෂණයට පටන් ගනීවි. ඉතින් මේ වගේ දේවල් අපි ඇති කරනකොට බලන්න ඕනේ කොහොමද අපේ කොස් පුෂ් එක අඩු කරන්න පුළුවන් වන්නේ. ඒ කියන්නේ ඉල්ලුම අනුව උද්දමනය වැඩි වෙන ඒ ස්වරූපේ නැති කරන්නේ කොහොමද කියන එක. ඒක තුලින් තමයි රටේ ආර්ථික උද්දේ තල්ලු කරගෙන යන්නේ.
අවසන් කරන්න.
ඒ නිසා කාලය බාධා වෙනවා. ඔබතුමා ඉතාමත් වැදගත් පුටුවක ඉඳගෙන ඉන්න නිසා බාධා කරන්න අකමැති. ඒ නිසා ඔබේ නම්ය ශිලිභාවයේ වැඩි තල්ලු කරන්න නැතුව ස්තුතිවන්ත වෙමින් කරුණාකර අපේ රටේ ආර්ථිකය රටට ඔබින මට්ටමට හදන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් මම මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. ගරු රංජිත් විශ්වවිද්‍යාල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12යි.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පළමුවෙන්ම ඔබතුමා මූලාසනයේ සිටින අද මේ නියෝජ්‍ය කතානායකවරයාට සිටින පළවෙනි දවසේම අපි ඔබතුමාට සුබ පතනවා. ඉතාම ස්වාධීනව අපක්ෂපාතීව සභා මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින් ඔබතුමා කටයුතු කරනවා ඇති කියලා අපේ බරපතල විශ්වාසයක් ඔබතුමා පිළිබඳව තිබෙනවා. ඒ වගේම අද ගරු මුදල් ඇමතිතුමන් විසින් ගැසට් නිවේදන දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. 2018 අංක 8 දරන සුරාබදු නිවේදනයේ සහ 2018 අංක 9 දරන ගැසට් නිවේදනයේ. මේ මට දෙකයි ලැබිලා තියෙනවා. එතුමා ගැසට් නිවේදන කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ සම්බන්ධව අදහස් දක්වමින් ලැබීම පිළිබඳව මම පළමුවෙන්ම සතුටු වෙනවා. මේ ගැසට් නිවේදන මගින් පොල් සහ තල්ගස් මැදීම රා බෝතල් කිරීම වැනි දේවල් පිළිබඳව බදුවයි කිරීමට යෝජනා කරලා තිබෙනවා. මං හිතන්නේ මේ කර්මාන්තය විධිමත් කිරීමට සහ එවැගේම රජයට බදු ආදායම් ලබා ගැනීම අරමුණෙන් මේ ගැසට් නිවේදන ඉදිරිපත් කළ තිබෙන බවයි පෙනී යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ මත්පැන් තත්ත්වය පිළිබඳව අපි පිළිගත් සංඛ්‍යාලේඛන අධීක්ෂණය කරලා බලනකොට අපිට පේනවා, විශේෂයෙන්ම 2006 අංක 27 දන් දුම් කොළහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත, ඒ වගේම 2015 අංක 3 දරන දුම් කොළහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී සංශෝධන පනත, මෙන්න මේ පනත් මගින් රජය විශාල උත්සාහයක් දරලා තිබෙනවා. තිබුණු රජය සහ වර්තමාන රජය මත්පැන් භාවිතය මධ්‍යසාර භාවිතය අඩු කරලා ඒ තුලින් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ විශාල ප්‍රයත්නයක් මේ පනත් දෙක මගින් දරලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිරෝසිස් රෝගීන් මියන ගණන මත්පැන් භාවිතය නිසා සිරෝසිස් රෝගීන්ගේ මියන පුරුෂයන්ගේ අනුපාතය 137.3% බවට වාර්තා වෙනවා මහ බැංකු වාර්තාවල් වල. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිදෙන මරණ 10ක් අතර 7ක්ම සිද්ධවන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. ඒ බෝ නොවන රෝග හේතුවෙන් මරණ 10ක් සිදෙන එකේ 10ක් අතර 7ක් එහෙම සිද්ධ වෙනකොට මධ්‍යසාර භාවිතයත් බෝනවන රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක 4න් එකක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මධ්‍යසාර භාවිතය කරන පිරිමින් අතර කරන අය අතර පුරුෂයන් 39.6ක් වෙනවා, ස්ත්‍රීන් 2.4ක් බවට පත් වෙනවා. ඒ වගේම දැනට මත්පැන් භාවිතා කරන වයස අවුරුදු 15ට වැඩි ජනගහණය 35ක්, අවුරුදු 15ට වැඩි අයගෙන් 35ක් මත්පැන් පානය කරනවා, වයස අවුරුදු 15ට කාන්තා ජනගහණය 1% මත්පැන් පානය කරනවා. ඒ අනුව ගත්තම රටේ සමස්ත ජනගහණයෙන් 64%ක් කිසිම ආකාරයක මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන අය බව මේ වාර්තාව තුළ 36%ක් පමණයි මත්පැන් භාවිතා කරන අය මේ රටේ සිටින්නේ. ඒ වගේම පසුගිය දවසක මේ පාර්ලිමේන්තුවේදීම ගරු මුදල් අමාත්‍යා ප්‍රකාශයක් කරා, හරියටම 2017 අවුරුද්දේ ජූනි මාසයේ 22 ඒ හන්සඩ් වාර්තා මල්ලඟ තිබෙන එතුමා ප්‍රකාශ කරනවා, මේ රටේ 2017/6/22 පාර්ලිමේන්තුවේ හන්සඩ් ගත කළ තින වාර්තා තීරු අංක 879 යටතේ ඒකේ ගරු මුදල් අමාත්‍යා කරු ඒ ප්‍රකාශය පිළිබඳව මම එකඟ වෙන්නේ නැහැ කොහොමවත්. ඒක එතුමා කියලා තියෙනවා, ලංකාවේ කසිප්පු මත්පැන් පානය කරන අයෙන් මත්පැන් බොන අයගෙන් 60%ක් බොන්නේ කසිප්පු කියලා. එමනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවේ 5 දෙනෙක් මත්පැන් බොනකොට ඒකේ 3 දෙනෙක් බොන්නේ කසිප්පු. මේ වාර්තා කොහෙන් ගත්තද, එතුමාට කවුරු මෙයා දුන්නද කියන එක පිළිබඳ අපිට සැකයක් තියෙනවා. ගරු මුදල් අමතුනේ ඒ වාර්තා සාවද්‍යයි, මොකද ඊට එහා පැත්තේ රජය මගින් නිකුත් කරපු සියලු වාර්තා ලේඛන මා සතුව තිබෙනවා. ගරු ජනාත්මා විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් පත් කළා, ඒ වාර්තාව මා සතුව තිබෙනවා. ඒ වගේම ගරු ජනාත්මා විසින් නෑ සෞඛ්‍ය සහ දේශීය පෝෂණ වෛද්‍ය අමාත්‍යාංශයෙන් මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නමින් වැඩපිළක් සකස් කළා තියෙන ඒ තියෙන අඩංගු කරුණවල මේ වගේ සංඛ්‍යාලේඛන අඩංගු වෙන්නේ නෑ. ඒ වගේම ගරු මුදල් අමාත්‍යතුමාගේ අවධානයට මම ඉතා වැදගත් කරුණක් පිළිබඳව අවධානය යොමු කරනවා. ගරු මුදල් අමාත්‍යතුමනි, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කළුතරින් නිකුත් කළා තියෙනවා අධිකරණයේ තිබේ පවර නඩුවක් සම්බන්ධව 0.3875 සහ 478 දර නඩු දෙක කළුතර මහාධිකරණයේ විභාග කරලා තියෙනවා 2016/7/11. මේ නඩුව වලදී සුරාබදු ආඥා පනතේ යටතේ මත්පැන් නීතිවරදී මත්පැන් වැටලීමට පොලිසියට අයිතියක් නැති කියලා කළුතර මහාධිකරණ විනිසුරුතුමා විසින් නියෝගයක් නිකුත් කළා තිබෙනවා. මේ නිවේදනයේ අනුව දැන්ට මේක හුඟක් අය දන්නේ නැහැ. හැබැයි දැනගත්ත සමහර තැන්වල මේ බලංගොඩ අධිකරණ රත්නපුරත් මේ අනුව අභියෝගයක් කළා. අභියෝග කළා ගරු විනිශ්චයකාරතුමාට සිද්ධ වුණා නීති විරෝධී මත්පැන් පෙරන්නන් නිදහස් කළා දාන පොලිසියෙන් නඩු පවරන්න අයිතියක් නැහැ කියලා. ඒ නිසා මම ගරු ඔබතුමාගේ අවධානය යොමු කරන ගරු මුදල් අමාත්‍යතුමනි, සුරාබදු ආඥා පනත වහාම සංශෝධන ඉලක්ක කළා. සුරාබදු ආඥා පනතේ 52.1 වගන්තිය සංශෝධනයට ලක් කරලා ඒ සඳහා වැටලීම් කිරීමට පොලිසියට නීත්‍යානුකූල අයිතිය තහවුරු කරන්න කටයුතු කරන්න අපි සහයෝගය දෙනවා.
ගරු ඇමතුමා
කරමින් ඉන්නවා. ඉතාම ඊළඟ මාස කීපය තුළ ඒ සංශෝධනය පාර්ලිමේන්තුවට
බොහොම ස්තුතියි. ඔබතුමාගේ අවධානය මම යොමු කරේ මොකද නීතිවරදී මත්පැන් භාවිතය වැඩි වෙන්න එක හේතුවක් බවට මේ තත්ත්වය පත් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දැන් මේ මට පෙර අදහස් දක්වපු ගරු රවි කරුණානායක හිටපු මුදල් ඇමතිතුමා විසින් ඒ අදහස් දක්වීමේදී නිරන්තරයෙන් දිගින් දිර්ඝ රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව, ඒ වගේම පසුගිය රජයේ මගින් ආදායම් අඩු කරලා තිබිච්ච ආකාරය, කාබාසිනිය කරපු තිබිච්ච ආර්ථිකයක් නැවත නිවැරදිම කර ගැනීම, මෙන්න මෙවැනි තත්ත්වයන් තුළින් සුරා මත්පැන් සඳහා බදු වැඩි කරලා ඒ බදු අරගෙන රටේ සංවර්ධන සඳහා යෙදිය යුතුයි කියන එකයි එතුමාගේ විනාඩි 15ක කතාවේ සම්පූර්ණ මුඛ්‍ය අර්ථය බවට පත් වෙලා තිබුණේ. ඒකයි ඒ අදහස බවට පත් වෙලා තිබුණේ. හැබැයි මම කියනවා රවි කරුණානායක මැතිතුමා ඒ ඉදිරිපත් කරපු ඒ අදහස් වලට අනුව, ඒ ප්‍රකාශයන්ට අනුව සම්පූර්ණයෙන්ම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියට සම්පූර්ණ පරස්පර අදහස් දක්වීමක් තමයි හිට මුදල් ඇමතිතුමා කරේ. ගරු ජනාත්මා කියලා තියෙනවා 2015යි 7යි 9 වෙනිදා එතුමා ජනාධිපතිවරයාට පත් වුණාට පස්සේ ජාල නගර සභා ක්‍රීඩාංගණයේ තිබ ප්‍රසිද්ධ රැස්වීමකදී 20යි 20 වන විට සුරාබදු ආදායම් නොමැතිව ජාතික අයවැය සැකසීම රජයේ අපේක්ෂාවයි කියලා එතුමා ප්‍රකාශ කළ ජනාත්මා. මේක මේ පොත මේ කරුණු මම කියන එකක් නෙමෙයි ගරු නියෝජ කතානායකතුමනි. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාති ජනාධිපති කාර්යසාධක බලකායේ නිකුත් කරපු නිවේදනයක කරපු ප්‍රකාශනයක මේක තියෙනවා. මම ඒ අනුව මුදල් ලොමුතුමාගෙන් අහන්න සතුටු එතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි, එතුමාගෙන් දැනගන්න සතුටුයි මම. ගරු මුදල් ඇමතිතුමනි, ජනාධිපතිතුමා මේ කියලා තියෙන වැඩපිළිවෙල අනුව යනවා නම් 2018 පොල්ගස් තල්ගස් වලට ඉඳලා හැම එකම සුරාපත්සා බලපත්‍ර ගාස්තු වැඩි කරලා බදු අය කිරීම කොයිතරම් දුරට මෙන්න මේ වැඩපිළිවෙලට එකඟද කියන එක පිළිබඳව මම දැනගන්න සතුටුයි. ඉතින් අපිට පේන්නේ නැහැ මොකද විශේෂ කාර්යසාධක බලකායක් දාලා විශේෂයෙන්ම අතුරුරේ රතන ගරුකඩතු හාමුදුරුවන්ගේ නායකත්වය තුළ මතින් නිදහස් රටක්, මතින් වැළලෙමුද මතින් වැළකෙමුද මේවැනි නියෝග හදලා මේවාගේ ප්‍රකාශන අතර රටේ ජනතාව අතර ඡන්දෙන් යහපතේ මේවා ප්‍රචාරය කරලා අරගෙන දැන් ඊට පස්සේ නැවත සුරාබදු සඳහා දිගින් දිගට සුරා මත්පැන් සඳහා බදු අය කරනකොට දැම්මට හිතෙනවා ගරු මුදල් ඇමතිතුමා ඒ කතාව ආරම්භෙද මම අහගෙන හිටියා නූතන ගොබෙල්සින්නේ ඔය පැත්තේද මේ පැත්තේද ජනාත්මා කියපු දේ නෙමෙයි දැන් මේක ජනාත්මා එහෙම කියලා ඡන්දෙකත් අරගෙන ජනාධිපතිවරයා බවට පත් වුණා. හැබැයි අද කරන්නේ ඒක නම් නූතන ගොබෙල්ස් න්‍යායය තියන්නේ ආණ්ඩුවේ කොයි පැත්තේද කියන එක පිළිබඳව මට විශාල ගැටලුවක් තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ තත්ත්වයට කටයුතු කරගෙන යාමේදී අද විශේෂයෙන්ම පසුගිය කාලේ බියර් මිල අඩු කළා. ඒ සඳහා මිනිස්සු නීතිරදී මත්පැන් බොන එක වළක්වන්න බියර් පානයට හුරු කරනවා කියලා ගරු මුදල් ඇමතිතුමා ප්‍රකාශයක් කරා. ඒකට හාත්පසින් වෙනස් ප්‍රකාශයක් ගරු රවි කරුණානායක හිටපු මුදල් ඇමතිතුමා සභාවදී කළා. බියර් මිල අඩු කරා කියලා රටට ලැබිච්ච ආදායමකුත් නැහැ, මත්පැන් බීමේ අඩුවක් වුණෙත් නැහැයි කියලා හිටපු මුදල් ඇමතිතුමා කිව්වා. සිටින මුදල් ඇමතිතුමා කියනවා බියර් මිල අඩු කිරීම හොඳයි කියලා. හැබැයි අපි පිළිගන්නවා දැන් ගරු මුදල් ඇමතිතුමා පසුගිය අයවැය වෙලාවේ බියර් සඳහා තිබිච්ච මිල අඩු කෙරුවා. බියර් සඳහා තිබිච්ච මිල අඩු කරන අපි කියන්නේ අපි යෝජනා කරන්නේ මත්පැන්වල අඩංගු වෙලා තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය මත බදු අය කිරීම හොඳයි. ඒක බදු අය කිරීම හොඳයි. බියර් වල ඇල්කොහොල් ප්‍රතිශතය අඩු නම් මිල අඩු වෙ යුතුයි. හැබැයි අඩු වෙන්න ඕනි තිබිච්ච මිලෙන් පහලට නෙමෙයි තියෙන තැන ඉඳලා.
ඔබතුමාගේ විනාඩියක් තව තියෙනවා.
තියෙන තැන ඉඳලා මිල අඩු. මේක බියර් මිල විශාල වශයෙන් අඩු කරුවා. ඒ තුරයා තියෙන පාසල් ශිෂ්‍යෝ බොහෝ මත්පැන් වලට හුරු වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ගරු මුදල් ඇමතිතුමා අපි නැවතත් යෝජනා කරනවා ගරු මුදල් ඇමතිතුමනි, මත්පැන් වල අඩංගු වෙලා තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය මත බදු අය කිරීමේ වැඩපිළිවෙල අපි ඒක හොඳයි. සැර මත්පැන් වල සැර බද්දක්, අඩු මත්පැන් අඩු බද්දක්. හැබැයි ඔබතුමාගේ සිද්ධ වෙච්ච වැරැද්ද තමයි බියර් වල මිල අඩු කරා තියෙන ප්‍රතිශතයට පහලට. ඇයි ගරු ඇමතිතුමා 150 තිබිච්ච එක 100 වෙනකොට 150 තිබිච්ච බියර් කෑන එක 100 වුණා. ඒක එතනින් ඉහළට යන්න ඕනේ. දැන් මේ අඩුවීම තුළ එක පැත්තකින් රජයට ලැබෙන බද්දත් අඩු වුණා, ඒ වගේම ආදායම අඩු වුණා,
ඒවගේම මත්පන් සඳහා පාසල් ශිෂ්‍යත්වය බොහෝ දෙනාමකට හුරුවෙන් ප්‍රවණතාවයක් මෙන්න මේ ප්‍රවණතාව පිළිබඳව රටට ආදරය කරන උදවිය හැටියට විශේෂයෙන්ම ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාත්මාගේ මේ ප්‍රතිපත්ති වැඩපිළිවෙළ තියෙනවා නම් මේ ආණ්ඩුව තුළ කළ යුත්තේ මේක නෙවෙයි. ඒ නිසා අවසාන වශයෙන් ඔබතුමා වෙලාව ලබා දීම පිළිබඳව බොහොම සතුටු වෙනවා. එයාගෙන් මම ඉල්ලීමක් කරනවා අද මේ ආකාරයට මේ කටයුතු කිරීම තුළ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජය විශාල බදුවයන් බලාපොරොත්තු වුණත් සමාජ ජීවිතයේ විශාල පරිහානියක් සිද්ධ වෙන නිසා එන 2019 අයවැය ඔබතුමා ඉදිරිපත් අපි ප්‍රාර්ථනා කරනවා ලබන අයත් ඔබතුමා ඉදිරිපත් කරන්න කියලා. අන්නේ අයව ඉදිරිපත් කරනකොට හරි සුරාබදු පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය මීට වඩා දැඩි විය යුතුයි කියන යෝජනාව කරමින් ඉඩකඩවාදී ස්තුතිවන්ත වෙමින් මම නිහන්නවා
වාඩි. මොකද්ද ඔබතුමා පොයින්ට් ඕඩර්?
මම අහන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි දැන් රංජිත් සොයිසමයිතුමා මත්පැන් හා සම්බන්ධව බොහොම විශාල
එක පොයින්ට් ඔෆ් වෝඩ්
නෑ නෑ මට
ගරු නිරෝෂන් පෙරේරා ඇමතුමා ඔබතුමාට විනාඩි 8යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රථමයෙන්ම මම ඔබතුමාට සුබ පතනවා අලුතෙන් පත් වෙලා විශේෂයෙන්ම ස්වාධීනව මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගනිමින් ඔබතුමාට ඒ වැඩ කටයුතු ඉදිරියේදී කරගන්න පුළුවන් වේවායි කියලා. ඒ වගේම අද දින මුදල් අමාත්‍යාංශය මගින් අද ඉදිරිපත් කරන තිබෙන ඒ ගැසට් නිවේදන සඳහා වන විවාදයට මටත් සහභාගී වීමට අවස්ථාව ලැබීම ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අද දිනේදී සුරාබදු පිළිබඳව විවිධ මත අද ප්‍රකාශ වුණා. විශේෂයෙන්ම මත්පැන් අපි දන්නවා මේ රටේ භාවිතය ඉතාම වැඩි වෙලා ඒ තුළින් මේ රටේ ඉන්න ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් ඇති වෙලා තියෙන බව මං හිතන්නේ අපි සියලු දෙනාම පිළිගන්න. විශේෂයෙන්ම කාන්තා පක්ෂයට නෙමේ පිරිමින්ට ඒ මත්පැන් තුළින් ඒ සෞඛ්‍ය අතින් හානිය පමණක් නෙමෙයි ඒ පවුල්වලටත් වෙන හානිය පිළිබඳව අපි මේ සභාවේ අවධානය යොමු කරලා ඒ වගේම රටක් හැටියට අපි මත්පැන් වලින් ආදායමක් ලැබුවත් සෞඛ්‍ය වියදම් තුලින් ඒහා සමානම විශාල අහිතකර බලපෑමක් අපේ සමාජයට වෙනවයි කියන එකත් අපි පිළිගන්න ඕනේ. ඒ හින්දා මම විශේෂයෙන්ම මුදල් ඇමතුමා එතුමාගේ ප්‍රතිපත්තියක් තියෙනවා අර සැර මත්පැන් වලට වැඩි වශයෙන් බදු ගහනද මම හිතන්නේ ඒකට අපි එකග වෙන්න ඕනේ. අපිට එකපාරම මත්පැන් භාවිතය නීති රීති පනෝලා අපි අන්තගාමී රටක් හැටියට අපිට ඒක නවත්වන්න බෑ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය එක්ක බැඳුණු රටක් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මේ රටට එනවා. ඒ වගේම අපි ආගමික අනිකුත් ආගමික සහ සංස්කෘතීන් බලනකොට මේ රටේ විවිධ ප්‍රදේශවල මත්පැන් පානය පිළිබඳව විවිධ අදහස් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි විවිධ ජාතීන් විවිධ ආගම් තියෙන රටක් හැටියට ඒ පිළිබඳව අවධානයෙන් යොමු කරලා තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. නමුත් අපි දන්නවා සමස්තයක් වශයෙන් ලෝකෙත් පිළිගන්නවා මත්පැන් භාවිතය අවම කිරීම සඳහා අපි පියවර ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම නීති විරෝධී මත්පැන් ඒ විශේෂයෙන්ම නඩු දැමීම සඳහා පොලිසියට අවශ්‍ය ඒ නීති රීති ඉතාම ඉක්මනින් අපි ඒ වෙනස් කරලා නිත්‍යානුකූලව මොකද පොලිසිය තමයි අපේ රටේ ඉන්න සෑම ගමක්ම සෑම ප්‍රදේශයක්ම ඉතාම ඉක්මනින් ආවරණය කරන්න පුළුවන් ශක්තියක් තියෙන ආයතන. මොකද අනිත් ආයතනවලට ඒ වගේ ශක්තියක් නැහැ. ඒ හින්දා පොලිසියට අනිවාර්යයෙන්ම මේ නීති විරෝධී මත්පැන් ඒ වගේම අනිකුත් දේවල් අද වෙනකොට අපේ ගම්තුලට ගිහිල්ලා විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ සඳහා ඒ පොලිසියට අවශ්‍ය ශක්තිය ඉතාම ඉක්මනින් මම හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රශ්නය දකුණු පළාතෙන් එනකන් කවුරුත් ඒක අවධානය යොමු කරේ නැහැ. ඒ හින්දා ඉතාම කෙටි කාලෙකින් මේ ප්‍රශ්නය විසඳන්නට කියලා අපි ගරු මුදල් අමාත්‍යතුමාගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අද වෙනකොට ආදායම ගැන කතා කරා මේ ලංකාවේ අද වෙනකොට ඕගලන් දන්නවා අපේ රටේ තියෙන ආර්ථික ක්‍රමය වෙනස් කිරීම සඳහා රජය ප්‍රතිපත්තියක් ඔස්සේ අද ඉදිරියට ගමන් කරන වෙලාව එදා අපනයනය මත අපි විවෘත ආර්ථිකය තුළින් රටක් හැටියට ශක්තිමත් ආර්ථිකයක් ලබාදීල තිබුණු රටක්. අපි 2015 බලය ගන්නකොට අපනයනය කඩාගෙන වැටිලා අපිට විදෙස් වෙළඳ පොළවල් නැති වෙලා අපිට තිබුණු ආදායම් මාර්ග ඇහිරිලා අපේ රටේ තිබුණු කර්මාන්ත ශාලා බංගලදේශයේ වැනි රටවල් වලට ගිහිල්ලා අපේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කරන්න බැරිව රජයේ රැකියා ඉල්ලන තත්ත්වයකට පත් වෙනු රටක් හැටියට තමයි අපි එදා 2015 බාරගත්තේ. නමුත් අපි මේ වෙනකොට යුරෝපා සංගමයේ GSP+ සහනාධාරය ඒ වගේම යුරෝපා සංගමයේ මත්ස්‍යාපනයනය වැනි ඒ වෙළඳ කිවිසුම් තුලින් ඒ ප්‍රතිලාභ තුලින් අද වෙනකොට පැහැදිලි ලෙස අපි ශක්තිමත් අපනයනයක් මේ රටේ ස්ථාපිත කරලා තියෙනවා. අද වෙනකොට ඉතිහාසයේ වැඩිම අපනයනය ශක්තිය අද ලංකාව අරගෙන තියෙනවා. ඒ අපනයනය ශක්තිය තුලිනුත් ඒ වගේම විදේශ ආයෝජන අද වෙනකොට විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිවීම තුලිනුත් අපේ ආර්ථිකය සුබ දිශාවකට නැවතත් ගමන් කරනවායි කියලා අපිට පේනවා. පංගුවක් වෙලාවට අපි හිතන තරම් අපිට මේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වෙනස්කම් අපිට කරගන්න බැරුව ගියා. මොකද අපි ඉන්නේ ජාතික ආණ්ඩුවක එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති 100%ක් ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා අපිට මේ පළවෙනි වතාවට ලංකාවේ ජාතික ආණ්ඩුවක් තුල ඉඳගෙන තර්ක විතර්ක කරලා මේ රටේ ආර්ථිකය කොහොමද ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කරන්නේ ගෝලීය ආර්ථිකය තුලින් අනිත් රටවල් දියුණු වූ විදියට ඒව අභිබව කොහොමද යන්නේ ඒන සම්පත් අපේ තරුණ තරුණියන් අතරේ අපේ ජනතාව අතරේ සාධාරණ ලෙස කොහොමද අපි බෙදන්නේ කියන ඒ පුළුල් කතිකාව අපේ ආණ්ඩුව තුල නිරන්තරයෙන්ම තියෙනවා.
තව විනාඩි දෙකක් තියෙනවා මුදවන.
විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී අපිට විශාල ණයකන්දක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියුණා. අපේ ගරු මුදල් ඇමැතිතුමා කිව්ව පරිදි 2015ට ඉස්සෙල්ලා ගත්ත ණය වලින් 77%ක් අපිට ගෙවන්න තියෙනවා ඉදිරි අවුරුදු කීපය තුල. ඒ ණය ගෙවීමේ වගකීම ඒ ණය ගෙවීමේ බරත් අපිට තමයි පැටලලා තියෙන්නේ. ඒ වගේම මේ ණය අරගෙන කරපු ව්‍යාපෘති විශේෂයෙන්ම හම්බන්තොට ඒ වරාය ඒ වගේ මත්තල ගුවන්තොට පොළ වැනි දේවල් වලින් ආදායම් එන්නේ නැති මාර්ග නැවතත් ආදායම් එන මාර්ගවලට හරවලා ඒ ආශ්‍රිතව කර්මාන්ත ශාලා කර්මාන්ත පුර නැවතත් මේ රටේ ස්ථාපනය කරලා අපනයනය තුලින් ගෝලීය ආර්ථිකයට බද්ධ වුණ ඒ වගේම අපි සියලු දෙනාටම සාධාරණ ලෙස තමන්ගේ හැකියාවෙන් තමන්ගේ ඒ දක්ෂතාවෙන් ඉස්සරහට යන්න පුළුවන් ආර්ථිකයක් අපි මේ රටේ ගොඩනගනවා කියන මින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. Honorable Douglas Devananda, you have 10 minutes.
நன்றி கௌரவ விருதி தவிசாளர் அவர்களே. முதலில் உங்களுடைய இந்த பதவியேற்பிற்கு நீங்கள் சுதந்திரமாகவும் நடுநிலைமையோடும் இந்த சபையை முன்னெடுப்பீர்கள் என்ற நம்பிக்கையோடு உங்களுக்கு வாழ்த்துக்களை தெரிவித்து நான் என்னுடைய உரையை முன்னெடுக்கின்றேன். இன்றைய தினம் மதுவரி கட்டளை சட்டத்தின் மீதான விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை தொடர்பில் எனது நன்றியை மீண்டும் தெரிவித்து கொண்டு இந்த நாட்டில் ஏற்கனவே போதைக்கு முற்றுப்புள்ளி என்றும் தற்போது போதையற்ற தேசம் என்றும் போதைப்பொருள் பாவனைக்கு எதிரான செயற்திட்டங்கள் ஆரம்பிக்கப்பட்டு செயல்பாடுகள் முன்னெடுக்கப்பட்டுள்ள போதிலும் இந்த நாட்டில் போதைப்பொருள் பாவனை என்பது அதிகரித்து வருகின்ற நிலைமைகளே காணப்படுவதாக அன்றாடம் ஊடகங்களில் வெளிவருகின்ற செய்திகள் தெரிவிக்கின்றன. ஆரம்பத்தில் நகரங்களிலும் பின்னர் நகரங்களை அண்டிய பகுதிகளிலும் வியாபித்திருந்த போதைப்பொருள் பாவனையானது இன்று கிராம மட்டங்கள் தோறும் ஆக்கிரமித்து எமது மக்களை ஆட்டிப்படைக்கின்ற மாபெரும் அழிவாகவே உருவெடுத்துள்ளது. குறிப்பாக எமது மாணவர் சமூகத்தை இலக்கு வைத்துள்ள ஆபத்தாகவே இது உருவெடுத்துள்ளது. வடக்கு மாகாணம் போதைப் பொருட்களின் கடத்தல் பொருட்களுக்கு செயல்பாடுகளுக்கு முக்கிய கேந்திரமாக இந்த நாட்டில் மாறியிருக்கின்ற சூழ்நிலையில் அதன் பாவனையும் எமது பகுதிகளில் அதிகரித்து பல்வேறு சமூக சீர்கேடுகளை தோற்றுவித்து வருவதை இங்கு நான் சுட்டிக்காட்ட வேண்டியுள்ளது. இத்தகைய போதைப்பொருள் கடத்தல் செயல்பாடுகள் கடந்த காலத்தில் யுத்தம் நிலவிய காலகட்டங்களில் இல்லாதிருந்தன. கடல் தொழில்களில் தடைகள், கடற்படையினரது தீவிர ரோந்து சோதனைகள் மற்றும் வடக்கிலிருந்து தென்பகுதிக்கான தரை போக்குவரத்து வசதியின்மை போன்ற பல்வேறு காரணங்களால் இந்த பிரச்சனை அப்போது இருந்திருக்கவில்லை. இப்போது இத்தகைய போதைப்பொருள் கடத்தல் செயல்பாடுகள் காரணமாக எமது பகுதிகளில் அதன் பாவனை அதிகரித்து அதன் காரணமாக பல்வேறு சமூக பாதிப்புகள் ஏற்பட்டு வருகின்றமை மட்டுமல்லாது எமது கடற்தொழிலாளர்களுக்கு தங்களது தொழில்துறைகளை சுதந்திரமாக மேற்கொள்ள முடியாத நிலைமையும் ஏற்பட்டுள்ளது என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அந்த வகையில் கடற்தொழிலில் ஈடுபடுகின்றவர்கள் சந்தேகத்தின் பேரில் சோதனைகளுக்கு உள்ளாக்கப்படுகின்றமை, கைது செய்யப்படுகின்றமை போன்ற செயல்பாடுகளும் இடம்பெறுகின்றன. அதே நேரம் மேற்படி போதைப்பொருள் கடத்தல் செயல்பாடுகளை காரணம் காட்டி அவற்றை தடுக்கின்ற நடவடிக்கைகளை மேற்கொள்வதாக கூறப்பட்டு கடற்படையினரது கடற்தொழிலாளர்களது வாழ்வாதார கேந்திர முக்கியத்துவம் வாய்ந்த இடங்களை தம்பசப்படுத்தி கொண்டுள்ளமையும் எமது கடற்தொழிலாளர்கள் தங்களது தொழில்துறைகளை மேற்கொள்ளுவதற்கு இயலாதுள்ளமைக்கு இன்னொரு காரணமாகும். போதைப்பொருள் கடத்தலை தடுப்பதற்கு என கூறப்பட்டாலும் வடக்கின் ஊடாக போதைப்பொருள் கடத்தல் செயல்பாடுகள் எந்தளவிற்கு இதுவரை தடுக்கப்பட்டுள்ளன என்ற கேள்வியே இன்று இந்த நாட்டில் எழுந்துள்ள பிரதான கேள்வியாக இருக்கின்றது. இன்று இந்த நாட்டில் கிராம மட்டங்களிலிருந்து நகர மட்டங்கள் வரையில் போதைப்பொருள் பாவனை பெருமளவு அதிகரித்துள்ளதை நீங்கள் ஏற்றுக்கொள்கின்றீர்கள். நாளாந்தம் ஊடகங்களை பார்க்கின்ற போது போதைப் பொருட்களுடன் கைது செய்யப்படுகின்ற சம்பவங்களை காணக்கூடியதாக இருக்கின்றது. அவற்றில் 99% கைதுகள் நாட்டுக்குள்ளேயே இடம்பெற்றுள்ளதாகவே தெரிய வருகின்றது. கடத்தப்படுகின்ற நிலையில் கடலில் வைத்து கைப்பற்றப்படுகின்ற சம்பவங்கள் இதுவரையில் எத்தனை நிகழ்ந்துள்ளது என்ற கேள்வி இல்லாமல் இல்லை. கடந்த காலங்களில் கொள்கலன்களில் போதைப்பொருள் இந்த நாட்டிற்குள் கொண்டு வரப்பட்டதாகவும் அவற்றை கைப்பற்றியதாகவும் செய்திகள் மிகவும் பரபரப்பாக வெளிவந்தன. அதன் பின்னர் என்னவாயிற்று, இன்று வரையில் கடத்தியவர்கள் யார் என்று எந்த தகவலுமே இல்லாது போய்விட்டது. 2020 போதைப் பொருட்களை ஒழிப்பதாக கூறிக்கொண்டு புகையிலை செய்கை தடை செய்வதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட்டு வருகின்ற நிலையில் கேரளா கஞ்சா இந்த நாட்டிற்குள் நாளாந்தம் மிக அதிக அளவில் கடத்தப்பட்டு கொண்டிருக்கின்றது. போதையற்ற நாடு என்பது வரும் பிரச்சாரங்களில் மட்டுமல்லாது அதனை ஒழிக்கக்கூடிய ஏற்பாடுகள் வலுவுள்ளதாக மேற்கொள்ளப்படுதல் குறித்தும் அதிக அவதானம் செலுத்தப்படல் வேண்டும். இன்று இந்த நாட்டில் இவற்றை ஒழிக்கின்ற கட்டுப்படுத்துகின்ற நிறுவனங்களில் கடமையாற்றுகின்றவர்கள் எந்தளவிற்கு அர்ப்பணிப்புடன் அத்துறையில் ஈடுபட்டுள்ளனர் என்பதும் எமது மக்கள் மத்தியில் கேள்விக்குறியாகவே இருந்து வருகின்றது. இதைவிட தற்போது போதை மாத்திரைகளுக்கும் இந்த நாட்டுக்குள் அதிக அளவிலான பாதிப்பை உண்டு பண்ணுகின்ற அளவிற்கு வியாபித்து வருவதாகவே தெரிய வருகின்றது. இந்த வகையில் சுமார் 15 மேற்பட்ட போதை மாத்திரைகள் நாட்டுக்குள் புழக்கத்தில் இருப்பதாகவே கூறப்படுகின்றது. இந்த நாட்டில் மதுபாவனையும் அதிகரித்தே காணப்படுகின்றது. இதற்கு பிரதான காரணமாக கடந்த வரவு செலவு திட்டத்தில் பியருக்கான விலை குறைப்பு சுட்டிக்காட்டப்பட்டிருக்கின்றது. சட்டவிரோத மதுபாவனையை அல்லது உற்பத்தியை கட்டுப்படுத்துவது மற்றும் உல்லாச பயணிகளின் வசதிகள் கருதி என மேற்படி பியர் விலை குறைப்பிற்கு பிரதான காரணங்கள் கூறப்பட்டன. இந்த நாட்டில் சட்டவிரோத மதுபாவனை தொடர்பிலோ அல்லது உற்பத்தி தொடர்பிலோ தேசிய மட்டத்திலான புள்ளி விவரங்கள் இல்லை என்றாலும் தொழில்நுட்ப ரீதியிலான துணை தேசிய ஆய்வுகளை பொறுத்தமட்டில் சட்டவிரோத மதுபாவனையில் ஈடுபடுவோர் இந்த நாட்டில் 10% குறைவானவர்கள் என்றே கூறப்படுகின்றது. இந்த நாட்டில் சுமார் 40% மதுபாவனைக்கு உட்பட்டுள்ள நிலையில் அதில் 10% குறைவான, அதாவது சுமார் 6-7% மட்டுமே சட்டவிரோத மதுபாவனைக்கு உட்பட்டுள்ள நிலையில் உயர்விலை குறைப்பானது சட்டவிரோத மதுபாவனையாளர்களை அதிலிருந்து விடுபட எந்த அளவிற்கு அழுத்தங்கள் கொடுக்கும் என்பது கேள்விக்குரிய விடயமாகவே இருக்கின்றது. அதே நேரம் உல்லாச பயணிகளின் வசதியினை கருதி பியர் விலையின் குறைப்பு ஏற்படுத்தப்பட்டதெனில் உல்லாச பிரியாணிகளுக்கான சுற்றுலா மையங்களை அமைத்து அதற்கு விசேட ஏற்பாடாக மேற்படி விலை குறைப்பு ஏற்பாடுகளை மேற்கொள்ள வேண்டும். அதை விடுத்து உல்லாச பிரியாணிகளுக்கு என்று கூறிக்கொண்டு நாடளாவிய ரீதியில் அதற்கான விலையை குறைத்ததே இன்று நாட்டில் மதுபாவனை அதிகரிப்புக்கு பிரதான காரணமாக இருக்கின்றது என்றே தெரிய வருகின்றது.
You have 2 more minutes.
பியருக்கு விதிக்கப்பட்டிருந்த வரியானது 50% குறைக்கப்பட்டதன் காரணமாக 1995 பின்னர் இந்த நாட்டில் மதுபாவனையானது அதிகரித்து காணப்பட்டது. 2006 புகையிலை மற்றும் மதுசாரம் மீதான கொள்கை இந்த நாட்டில் நடைமுறைப்படுத்தப்பட்டதன் காரணமாக 2007 இந்த நாட்டில் மதுபான பாவனையில் வீழ்ச்சி ஏற்பட்டிருந்தது. 2009 யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டதன் பின்னர் மதுபான உற்பத்திகள் வடக்கு கிழக்கு மாகாணங்களை நோக்கி மிக அதிக அளவில் நகர்த்தப்பட்டதன் காரணமாக 2010 முதல் மீண்டும் இந்த நாட்டில் மதுபான பாவனையானது அதிகரிக்க ஆரம்பித்தது. கடந்த கால யுத்தத்தின் காரணமாக 60% 30 இன்று இந்த நாட்டில் பாடசாலை மாணவர்களை வெகுவாக இலக்கு வைத்து பல்வேறு வகையிலான போதைப் பொருட்கள் பாடசாலைகளை அண்டிய பகுதிகளிலேயே விற்பனை செய்யப்படும் செயல்பாடுகள் பெருகியுள்ளன. கடந்த காலத்தில் போதைப்பொருள் கடத்தல் தொடர்பில் 29,790 பேர் கைது செய்யப்பட்டுள்ளனர் என தெரிய வருகின்ற நிலையில் இவர்களில் 39% 20 வயதினை அண்டியவர்களாகவே காணப்படுகின்றனர். 60% 30 வயதினை தாண்டியவர்களாகவே என தெரிய வருகின்றது. பியரின் விலை குறைப்பானது இந்த நாட்டில் இளம் வயதினரிடையே குறிப்பாக கல்வி கற்கின்ற தரப்பினரிடையே மது பழக்கத்திற்கு அதிகரித்து மதுபாவனைக்கு வழிகாட்டியுள்ள நிலையில் இது சரிவு கூடிய மது வகைகளை நோக்கிய பயணத்திற்கும் உந்து சக்தியாக இருக்கின்றது. பியரின் விலையை குறைத்து ஏனைய சரிவு கூடிய மது வகைகளின் விலை அதிகரிப்பானது மது பாவனையாளர்களை சட்டவிரோத மது பானங்களை நோக்கி நகர்த்துவதாகவே இருக்கின்றது. இதனால் ஏற்கனவே 6-7% அளவில் இருந்துள்ள சட்டவிரோத மது பாவனையாளர்களது எண்ணிக்கை இன்னும் சில காலங்களில் அதிகரிக்கக்கூடிய வாய்ப்புகளும் இருக்கின்றன. தற்போதைய நிலையில் வடக்கு மாகாணத்தில் இத்தகைய சட்டவிரோத மது உற்பத்திகள் அதிகரித்து வருவதையும் இத்தகைய உற்பத்தி செயல்பாடுகளில் பாடசாலைகளை விட்டு இடைவிலகிய மாணவர்களை இணைத்து கொள்ளும் நடவடிக்கைகளையும் காணக்கூடியதாக இருக்கின்றது. அது மட்டுமல்லாது கஞ்சா போன்ற போதைப் பொருட்களின் பாவனை அதிகரிப்பிற்கு இது வழிவகுத்துள்ளது என்றே தெரிய வருகின்றது. எனவே இந்த நாட்டினை போதையற்ற நாடாக மாற்ற வேண்டுமெனில் இது தொடர்பிலான சட்டங்களை நடைமுறைப்படுத்துகின்ற நிறுவனங்களை தொடர்பில் இறுக்கமான ஏற்பாடுகள் இருத்தல் அவசியமாகின்றது. வடக்கு மாகாணத்தில் கடந்த காலங்களில் போதைப்பொருள் கடத்தல் நடவடிக்கைகளை பெரும்பாலும் தடுப்பதற்கு ஏதுவாக இருந்த தமிழ் போலீஸ் அதிகாரிகள் உட்பட பலர் மாற்றப்பட்டு இன்று வடக்கிலேயே போதைப்பொருள் கடத்தல் என்பது பாரிய அளவிலே அதிகரித்துள்ளது. இதே நேரம் போலீஸ் துறையில் குற்றங்களுக்கு அகப்படுகின்ற போலீஸ் அதிகாரிகள் தண்டனைகள் என்ற பெயரில் வடக்கு மாகாணத்துக்கு மாற்றப்படுகின்ற நிலையில் அவர்கள் பெரும்பாலானவர்களுக்கு மேற்படி குற்றங்களுக்கு துணை போகின்ற நிலைமைகளும் இல்லாமல் இல்லை. எனவே போலீஸ் சேவை ஆணைக்குழு போலீஸ்மா அதிபர் இது தொடர்பில் கூடிய அவதானம் எடுத்து போலீஸ் சேவையில் இருக்கின்ற நேர்மையான அதிகாரிகளை வடக்கு மாகாணத்துக்கு நியமித்து மேற்படி போதைப்பொருள் கடத்தல் மற்றும் விற்பனை செயல்பாடுகள் உள்ளிட்ட சமூக விரோத செயல்பாடுகளை கட்டுப்படுத்துவதற்கு உடனடியாக நடவடிக்கைகள் மேற்கொள்ள வேண்டும் என்றும் கேட்டுக்கொண்டு அதே நேரம் தற்போது வடக்கில் நிலை கொண்டுள்ள கடற்படையினரை பயன்படுத்தி எமது கடற்தொழிலாளர்களது தொழில் முயற்சிகளுக்கு பாதிப்பினை சிரமங்களை ஏற்படுத்தாத வகையில் கடுமையான நடவடிக்கைகளை மேற்கொண்டு இந்த போதைப்பொருள் கடத்தல்களை முறியடிக்க இந்த அரசு முன்வர வேண்டும் என்று வலியுறுத்தி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. கௌரவ் ஷஹான் சேனசிங்க மந்திரிமா புதுமாறு வினாடி இக்குழாய். கௌரவ் நியோஜக கதாநாயகத்துமணி, பிரதமையின்ம புதுமாட்ட சுப பத்தனவா ஒபுத்துமா நியோஜக கதாநாயக தூரிட்ட பத்திம சம்பந்தேன். இவகேம் அத சுராபது ஆக்ஞா பணத்தை அட்டத்தே மே சன்சோதன கிரியாத்மக வேண முகத்தை அதாஸ் கீபியா பிரகாஷ்கரன் லெவிம் கன சத்துட்டு வேணவா நிரோஷன் பெர்ரா ராஜ்ய அமத்துமா கே கதாவிம கொட்டசா குப்புட்டாகனிமிங் மங் மை கதாவை ஆரம்ப கரணவா விசேஷன்மே நீதி விரோதி மத்தன் சம்பந்தன் தின கெட்டலுவோ கரு நியோஜ கதாநாயகத்துமனே வர்த்தமானே அப்பி தக்கினவா நீதி விரோதி மத்தன் ஹெமதனம ஹெம அவஸ்தாவக்கம பிரச்சலிதவெமின் பவுத்தினோம் மேக சமாஜே பரபத்தல பிரஷ்னாக்பாவோட பத்மின் தன் தியன்னே மே சந்தா சமார தேசபாலாஜ்யான்கே சகயோகியாத்தே நீதி விரோதி மத்பென் ஜாவாரமே எதன கண்டாயங்கள்ட்ட லபெனோம் எய்தி பொலிசியட்டாத் பலப்பேம் எத்திவேனோம் பொலிசியாத் ஏ வெட்டலீம் கரல அத்தரங்கோட்ட கனீம் கரல நீதிமே கட்டிது கரண்டையாத்தி அம்யாம் அபாசுதாவேன்வல்ட்ட பத்வேனோம் எய்ந்த கரு நியோஜ கதாநாயக துமணி அப்பி மே அவதானே முகர்ணவா அப்ப முதல் எமத்துமா இன்னோ அபுதுமாகே விசேஷன்ம கிராமிய மட்டமே பிரதேசவல நீதி விரோதி மத்தன் சம்பந்த வர்தனே வீம சம்பந்தேன் வகாம கிரியாமார்க்க கண்ண முகத ஏ நீதி விரோதி மத்தன் ஜாவாரமே எதன பகுதரையாக் ரஜே தேசபாலாஜ்யாண்ட சம்பந்தாய இமேக சமாஜேட்ட பிளிலக் எய்ந்த வகாம இ சம்பந்தேங் ஏ அவஷ அதால் ஆயத்தன தனுவாத்கர்ல கட்டித்து கரண்டு கீழ இதாம கௌரவேன் அப்படி ரஜேங் இல்லனோ எவகேம கரு நியோஜ கதாநாயகத்துமணி அது வினக்கொட்ட அப்படி தக்கினவா புவத்பத் வார்த்தாக்கள்ல தீனவா அமெரிக்கானு டொலரே ருப்பியலே அகைய தவதூரட்டாத் கடாவெட்டுமின் அமெரிக்கானு டொலரே சந்தா கெவன முதல் எக்கசிய பனஸ்தமையாய் சத அட்டாய் அட்டாக் தக்கோ வெடிவெலா தீனும் இத்தியாசே வெடிமாகே இதுகொட வர்த்தமானே மேத்தியன ஜீவன வீதம் இகலையாமத் சமகம கிசிம அவஸ்தாவக அப்பேரட்டே ஆனாயனையாப் தடிவேன் அவஸ்தாவக கிசிம விலாவக அப்பிட மேராட்டே படுமில அடுவை கியல விஸ்வாசகரன் பே படுமில அடுவலாத் நெ ஹெம தனம தைனிகவ பரிபோஜனேகரன சேம பாண்டேகம மில வெடி வெலா தீரும் தமண்ட லெபென படிய எஹம நெத்தான் தமண்ட லெபென ஆதாயம தமங்கே பவுலே ஆத்தக்க ஜீவத்வென்ன புலுவங் ஆகாரேட வேதங்கரகன்ன பெரி வெலா தீன அவஸ்தாவக் ஏ கியன்னே இத்தாம சொச்சம் முதலக் லபெனவா ருப்பியலே அகே அகே கடா வெட்டி மஹரா எயிந்த அநாகத்தேதி மேராட்டே ஜீவன வீதம தவதுரடத் வெடிவிம்ம வர்த்தமான ரஜேட கிசி சேத்ம பாலனே கரகண்ண பே மேத்தியன வாதாவரணே உட இகபத்தகின் நியகே பலபேவரட்டே நிஷ்பாதனே அடுவென்ன இலங்கட மேவெனகொட திஸ்ட்ரிக்க கணனாவக கங்கத்துர தத்துவயக் திப்பா இதகொட நிஷ்பாதனே கடா வெட்டினவா இதகொட மெவெனி தத்துவயக்கட மூன தென்ன சூதா நம்த கின காரணாவ அப்பிட ரஜேங் அஹன்ன சிதுவெனவா மொகத ஜனதாவ பலாபுரத்து வென ஆக்காரே சேவையாக் வர்த்தமான ரஜேங் இட்டுவெலா நே ஹபே அப்பி தக்கினோ விவித கதா கியனோ விவித புரசாரங் ரஜேயின் மத்திய அமைச்சி ஒரு பிரகாசன பாத் கண்ணோ நமுத் மகாபொலவே யதார்த்தே தமாய் அத மேரட்டே ஜனதாவட தீவத்து என்ன பே அதிக பதுவரக் தியனோ மே பதுபர கரு முதல் நமத்துமணி மே பது சம்பந்தேங் ஜனதாவ தனுவத் கிரீம குத்கரண்ணவே முகத எம் அப்பஹதிலிதாவே அக்தினோ பது அயக்கிரீமே கிரமய சரலகரண்ண ரஜே உற்சாகராட அபிவிஸ்வாசகரண்ண அத அயக்கிரீமே கிரமவேத சங்கீர்ண வெலாத்தியனோ ஏயிந்தா மே பது அயக்கிரீமே கிரமவேத அபிதக்க புவத்பத் தன்னிந்தானோ பது முதல் வலிம்ம எகது வரகத்த முதல் வலிங் புவத்பத் தன்னிந்தானோ ஹபே கிசிம அவஸ்தாவக பெஹதிலிதாவே ஜனதாவட அதனே அவசான ஜனதாவுக்கு அண்ணே ஜீவாத்வெண்ட பே படுமில வடி கியலா ஏக்கமாம் அவதானே எமுக்கரண்ண கெமதிமே சபாவே பசுகியதா கால்லே பெவதி வெடமுழுவகதி மிராட்டே அல்லஸ் கொமிசமே சபாபதி ஒரையா ஹெட்டியட்ட நெவில் குருகே மகாத்மா பிரகாஷ அக்கல்லா புவத்பத்தொல திப்பா அப்பே ராட்டே தூஷணே இகலகி லதியனவா
ඒක ඒක හේතුවක් මත ආයෝජකයන් මේ රටට පැමිණීම වැලක් වෙනවා කියලා. මේක බරපතල ප්‍රකාශයක්. මොකද මේ ආණ්ඩුවේ දූෂණය වැඩි වෙනවා කියන කාරණාව තමයි මේ අල්ලස්සෝ දූෂණ කොමිසමේ සභාපතිවරයා වැඩමුළුවකට ගිහිල්ලා ගාල්ලේදී කියන්නේ. ඒක එක්තරා පක්ෂයක් ඉලක්ක කරගෙනවත් එක්තරා පුද්ගලයෙක් ඉලක්ක කරගෙනවත් කළ ප්‍රකාශයක් නෙවෙයි. හැබැයි සමස්තයක් ඇටියට මේ රටේ වංචාව දූෂණය විශේෂයෙන්ම අල්ලස් ලබා ගැනීම ඉහළ යනවා කියන කාරණය තමයි එතනින් ලැබෙන පණිවිඩය. අපි දැක්ක පෞගිය දවස් කීපය තුළ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි, එවැගේම හිටපු ජනාධිපතිතුමියගේ කාර්ය මණ්ඩල ප්‍රධානි, ඒ සියලුම දෙනා මේ වගේ අල්ලස් ලබා ගන්න ගිහිල්ලා අහුවෙලා අද නීතියේ කටයුතු කරමින් පවතිනවා. එයින්ද මේ කාරණාව මත අපි විශ්වාස කරනවා නම් අපේ රටට ආයෝජන පැමිණේ කියලා කිසිම අවස්ථාවක අපේ රටට ආයෝජන පැමිණෙන්නේ නැහැ. හේතුව මේ රටේ රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශයට පත් කරනවා අපේ රටේ අල්ලස් සහ දූෂණය වැඩි වෙලා, ඒ හින්දා ආයෝජකයන්ට හිතකර පරිසරයක් අපේ රටේ නැහැ කියලා. ඒ වගේම වර්තමානයේ වෙද්දී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ණය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමතුමා කරපු ප්‍රකාශය, අපේ රටේ ණය වැඩි වෙලා තියෙනවා. ඒ ණය වැඩිවීම සම්බන්ධයෙන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ සල්ලි අරගෙන මොනවද කරේ. වර්තමානයේ ගත්ත මිලියන රුපියල් බිලියන 3000ක් අයවැය ලේකඩේ යෝජිත රුපියල් බිලියන 1800ක් අරගෙන මොකද්ද වර්තමාන රජයේ මේ ආණ්ඩුව අපේ රටට කරේ? කිසිම දෙයක් කරේ නැහැ. මේ අවුරුදු 3.5 කාලය තුල කරේ පැවති රජයේ විවේචනය කිරීම පමණයි. ඒ වගේම මුදල් ඇමතුමා කතා කරා ගොබෙස් න්‍යාය සම්බන්ධයෙන්. ජාත්‍යන්තර වශයෙන් සම්මානයක් ලබා දෙනවා නම් අපේ රටේ ගොබෙල්ස් න්‍යාය සාර්ථකම ක්‍රියාත්මක වෙච්ච කාලවකවානුව සහ පුද්ගලයා හැටියට මං හිතන්නේ ගෞරවෙ හිමි වෙන්නේ මංගල සමරවීර මුදල් ඇමතුමාට. එතුමා තමයි වර්තමාන ඇමතුමා රනිල්ට බෑ කියලා ඒ කාලේ සීල් එකක් එතුමාට ගැහුවේ. පුළුවන් වෙලා තිබ්බේවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඊට පස්සේ බැරි වුණා. ඒ තරම් ශක්තිමත්ව ගොබෙල්ස් න්‍යාය අපේ රටේ ක්‍රියාත්මක කරන්න මංගල සමරවීර ඇමතුමා ඒ වගකීම ගත්තා. එයින්ද ගොබෙල්ස් න්‍යාය හරහා වර්තමාන ආණ්ඩුව බලයට ඇවිල්ලා ගොබෙල්ස් න්‍යාය හරහාම පවත්වාගෙන යාමට උත්සාහ දැරීමක් තමයි අපේ රටේ සියලු ආර්ථික දර්ශක කඩාවැටෙන්න හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ දූෂණය හා අල්ලස සම්බන්ධයෙන් කතා කරොත් එහෙම පළවෙනි තැනට එන්නේ වර්තමාන අගමැතිතුමා විසින් කරපු මෙහෙයවපු එතුමාට චෝදනාව එල්ල වෙන පර්පෙචුවල් ට්‍රෙෂරි සායතනය එකතු කරන් කරපු මහා බැංකුවේ බැඳුම් කර වංචාව. මේ වංචාව කිසිසේත්ම අගමැතිතුමා ප්‍රමුඛ රජයට වහන්න බෑ. දැන් ඊයේ අපි දැක්කා එතුමාගේ පිළිතුරු ලබා දීමකදී අගමැතිතුමා ප්‍රකාශයට පත් කරනවා අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහා බැංකුවේ අධිපතිතුමාගේ දිනචර්යාව සම්බන්ධන උදතුමා මේ සභාව තුළ කතා කරනවා. එතුමා කියනවා එක තැනක වැඩි කාලයක් ඉන්නහැලු සිංගප්පූරුවේ. ගෙවල් තැනින් තැනට එතුමා මාරු කරනවලු. මේ තරම් සම්බන්ධයක් තියෙන අර්ජුන් මහේන්ද්‍රන් අද මේ වංචාවේ ප්‍රධාන චූදිතය හැටියට අපේ රටට ගේන්න බැරි ඇයි කියන කාරණාව අපි අගමැතිතුමාගෙන් අහන්න කැමතියි. මොකද අගමැතිතුමා එතරම් සම්බන්ධයක් නැත්තම් ඒ සම්බන්ධය කොච්චර ශක්තිමත්ද කිව්වොත් එතුමාගේ දෛනික දිනචර්යාව පවා වර්තමාන අගමැතිතුමා දන්නවා. මේක ඉතාම බරපතල තත්ත්වයක් කරන නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මේ චෝදනාවේ ප්‍රධාන වශයෙන් එල්ල වෙන්නේ අගමැතිතුමාට. අගමැතිතුමා ප්‍රමුඛ රජය තමයි මේ මහා බැංකුවේ මුදල් අවභාවිතාවට සම්බන්ධ වුණේ. ඒ චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් එතුමාට අනිවාර්යයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහා බැංකුවේ අධිපතිතුමා ලංකාවට ගෙනල්ලා ඒ පරීක්ෂණ වලට මූණ දීලා ජනතාවට සත්‍ය සපේම වගකීමක් හැටියට අපි දකිනවා අගමැතිතුමා ප්‍රමුඛ රජේ.
තව විනාඩියක් තියෙනවා ඔබතුමා.
ඒ වගේම අපිට තව මිනිත්තු 5ක් අමතර ලබා දීලා තියෙනවා කියලා දැනුම් දුන්නා කාද මස්ථාන් මන්තුමාගේ.
අපිට දැනුම් දීලා
නැහැ. එතුමාගේ විනාඩි 5ක් අපිට ලබා දුන්නා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහිඳ මේ වගකීමෙන් එතුමාට මිදෙන්න බෑ. මේ වගකීමෙන් රජයට මිදෙන්න බෑ. එහිඳ තමන්ගේ හොරකම වහගන්න තවත් අයට ඇඟිල්ල දික් කිරීම සාධාරණත් නෑ, සදාචාරාත්මකත් නෑ. එහිඳ වහාම මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රධාන කණ්ඩායම අගමැතිතුමා දන්නව කොහෙද ඉන්නේ කියලා. එතුමා ඉදලා හිටියා ගමන් බිමන් ගැද්දි හම්බ වෙනවා ඇති කියලා අපි හිතනවා ඒ කරන ප්‍රකාශ තුලින් වහාම ඒ සම්බන්ධයෙන් රටට හෙලිකිරීමක් කරන්න ඕනි කියලා අපි දැඩිව විශ්වාස කරනවා. දැන් බලන්නකෝ නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ මුදල් වලින් කරන දේවල් අද මන්ත්‍රීවරු හැටියට අපිට පාර බැහැල යන්න බෑනේ, මහජන නියෝජිතයන්ට පාර බැහැල යන්න බෑනේ. මොකද අපි 225න් ඕනෑම කෙනෙක් දැක්කාම ජනතාව කියන්නේ අහවලත් අර කියන ලේඛනේ ඇති කියලා. ජනතාවගේ පැත්තෙන් සාධාරණයි, ජනතාවට දේශපාලඥයන් එපා වීම සාධාරණයි. මොකද මේ පාර්ලිමේන්තුවේම එක මන්ත්‍රීවරයෙක් කියනවා අහවල් සංඛ්‍යාවක් මුදල් ලබා ගත්තා කියලා. කාගෙන්ද මුදල් ලබා ගත්තේ? මේ රටේ ආර්ථිකය බරපතලම විදිහට කඩා දාපු, බරපතලම විදිහට මේ රටේ ආර්ථිකය කඩා දැම්මේ මේ මහ බැංකු බැඳුම් කරේ. මේ මහ බැංකු බැඳුම් කරේ වංචාව සිදු නොවෙන්න. අපේ රටේ මෙච්චර ආර්ථික අවපාතයක් එන්නේ නැහැ, මෙච්චර ආර්ථික ගැටලු වෙන්නේ නැහැ. මේ බැඳුම් කරේම තමයි මේ රටේ ආර්ථිකය කඩා දැම්මේ, මේ රටේ අයහපත් කළමනාකරණයම තමයි මේ රටේ ආර්ථිකය කඩා දැම්මේ. ඒ හින්දා මේ අය දැන් මේ මුදල් පාවිච්චි කරනවා මහජන නියෝජිතයන්ව ඔවුන් අතින් සිදුවෙච්ච හොරකම් ටික වහගන්න. කොයි වගේ තැනකටද මේ අපේ රට ගමන් කරන්නේ? කොයි වගේ දිශාවකටද මේ අපේ රට ගමන් කරන්නේ? ඒ හින්දා අපේ රටේ මෑත කාල ඉතිහාසයේ ආසියාවේ සිදුවෙච්ච බරපතලම වංචාව සම්බන්ධයෙන් මේ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව අදට නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මං අහන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙච්චර අපරාධයක් මේ රටට කළා FCID එකෙන් කී දවසක් ගෙනල්ලා මේ චෝදනාව එල්ල වෙන අයව ප්‍රශ්න කළා තියෙනවද? ප්‍රශ්න කළා නැහැ. ප්‍රශ්න කරන්නත් බෑ පොලිසියට. මොකද FCID එකට ප්‍රශ්න කිරීමේ අයිතිය යන්නේ අගමැතිතුමා විසින් යවන පණිවිඩයක් මත පමණයි. ඒ හින්දා ආණ්ඩුවට මේ අපරාධයෙන් ගැලවෙන්න බෑ. ආණ්ඩුවට කවදාවත් මොන පුරසාරම් දෙඩුවත් මොන තරම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගැහුවත් මේ කරපු අපරාධයෙන් කවදාවත් මේ ආණ්ඩුවට මිදෙන්න බෑ කියන කාරණාව අපි කියනවා. ඒ වගේම දිගින් දිගටම අපි දැක්කා ආණ්ඩුව ප්‍රකාශයට පත් කරනවා රජයේ ආදායම වැඩි වෙලා කියලා. රජයේ ආදායම වැඩි වෙන්න ඕනි. එක පැත්තකින් රටේ ජාතික සම්පත් ටික විකුණනවා, අනිත් පැත්තෙන් බදු බර වැඩි වෙනවා. 2014 අපේ ආණ්ඩුව බාර දුන්නා වගේ දෙගුණයක් මේ රජය බදු අය කරනවා. ඒ හින්දා කිසිම කෙනෙකුට මේ වර්තමාන රජය විසින් වැඩියෙන් බදු අය කරන්නේ නැහැ කියන තර්කයට යන්න බෑ. හැම මේ ආණ්ඩුව දවසෙන් දවස තමන්ගේ අස්ථාවර ආණ්ඩුව රකගන්න සහ තමන්ගේ ආණ්ඩුවෙන් ගිලිහියන මන්ත්‍රීවරු ටික රකගන්න අහිංසක ජනතාවට බදු ගහනවා. බදු ගහලා කරන්නේ රජයේ ස්ථාවරත්වයට පත් කිරීම පමණයි. ඒ හින්දා මේකට රටකට ගැලපෙන ආණ්ඩුවක් නෙමෙයි, ට්‍රිලියනයක් රුපියල් ට්‍රිලියනයක් වැඩිපුර අපේ ආණ්ඩුව රඩ බදු ගන්නවා. ගිය අවුරුද්ද වෙද්දී රුපියල් බිලියන 1650ක් මේ ආණ්ඩුව බදු අරන් තියෙනවා. ඒ තරම් අතිවිශාල බදු දනස්ක බදු කන්දරාවක් ජනතාවට ගාලා ජනතාවට ලැබුණේ මොකද්ද කියන කාරණාව අපිට නැවත ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න වෙනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒ වගේම මේ අවස්ථාවේ ඉල්ලීමකුත් කරනවා. අපි දැක්කා ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ප්‍රශ්නයක් ඇහුවාම අගමැතිතුමා පිළිතුරු ලබා දීපු ආකාරය ඉතාම විනයානුකූලව, ඉතාම පැහැදිලිව, කිසිම කලබලයක් නැතුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉතාම සංවරව පිළිතුරු ලබා දුන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාට. හැබැයි ඒකවද විපක්ෂයේ අපේ මන්ත්‍රීවරු ප්‍රශ්නයක් ඇහුවාම එහෙම කටයුතු කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් ඇහුවාම ඒ අද අහන මන්ත්‍රීවරයා සමච්චලයට ලක් කරනවා. අගමැතිතුමා හැටියට එතුමාගේ අභිමානය කෙලෙසෙන ආකාරයට හැසිරෙනවා. මං අහන්නේ මොකද්ද ජනතා විමුක්ති පෙරමුණට සලකන්නේ එක ක්‍රමයකුත්, ඒකාබද්ධ විපක්ෂයට සලකන තවත් ක්‍රමයකුත් මේ ආණ්ඩුවේ තියෙන්නේ. ඒ හින්දා විපක්ෂය නම් සියලු දෙනාට එක හා සමානව පිළිතුරු ලබා දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි මේ ඉදිරිපත් කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. ඒ හින්දා මෙන්න මේ කාරණාව අපි හොඳට අවධානයෙන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණට වැඩි සැලකිලි ඇයි කියලා අපි දන්නවා. ඒකාබද්ධ විපක්ෂයට ඇයි අඩුම ගානේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ අයිතියවත් ලබා දෙන්නේ නැත්තේ කියලා අපි දන්නවා. මොකද මේ පාර්ලිමේන්තුව විකෘති පාර්ලිමේන්තුව, මේක ජනතාව විසින් පත් කරපු පාර්ලිමේන්තුව නෙමෙයි. ජනතාව පත් කරපු පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු තමන්ට කැමති විදිහට විකිණෙච්ච පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා අස්ථාවර රජයක් අස්ථාවර රටක් බිහි කළා තියෙනවා. එහිඳා
අපි යෝජනා කරන්නේ අපි මේ මොන වාද විවාද කරත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක පලක් වෙන්නේ නෑ මේ වගේ අස්ථාවර පාර්ලිමේන්තුවක
අවසන් කරන්න ඕන
අස්ථාවර මට තපර 30ක් දෙන්න අස්ථාවර පාර්ලිමේන්තුවක මේ වගේ වාද විවාද කළ තේරුමක් නෑ මේක විසුරවලා අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමේ අයිතිය අපිට ජනතාවට ලබා දෙනවා වගේම අදත් ගරු මුදල් ඇමතුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක විවාදයකට දින බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා ඔබතුමා වෙනුවෙන් පවදාවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනයක් ලබා දෙන්නේ නැහැ දිනයක් ලබා දිය යුතුත් නැහැ මහින්ද රාජපක්ෂයි මංගල සමරවීරයි කියන්නේ අහසට පොළොව වගේ දෙන්නේ ඒයින්ද ඔබතුමා දිනයක් බලාපොරොත්තු වෙනවනම් පවදාවත් ඔබතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක විවාද කරන්න ලැබෙන්නේ නැහැ ඒ විවාදෙට එන්න වටින පුද්ගලයෙක් නෙවෙයි ඔබ මොකද ඔබතුමා නොහිටපු පක්ෂයක් නැහැ ඔබතුමා නොහිටපු කණ්ඩායමක් නැහැ ඔබතුමා කුමන්ත්‍රණය නොගහපු කෙනෙක් නැහැ හැම නායකයෙකුම විරුද්ධව කුමන්ත්‍රණ ගහපු ගොබෙල්සියාව ලංකාවට ගෙනාවු පුද්ගලයා තමයි මංගල සමරවීර ඇමතුමනි ඔබතුමා කේන්ති ගන්න එපා ඔබතුමාට අවමානයක් නෙවෙයි කරේ ඔබතුමා කියපු දෙයට පිළිතුරක්
පමණයි
ඔබතුමාට කරපු අවමානයක් නෙවෙයි ඔබතුමා සතුටු වෙන්න ලංකාවට ගොබෙල්සියාව ගෙනාව ජාත්‍යන්තර සම්මානය මේ වෙනකොටත් ඔබතුමාට හිමි වෙලා ඉවරයි කියන කාරණාව ප්‍රකාශ කරමින් තාලේ ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මං නිහඬ වෙනවා ස්තුති
ගරුමැතුමා
මම අභියෝග කරනවා වර්තමාන මුදල් ඇමති හැටියට හිටපු මුදල් ඇමතුමාට ආර්ථිකය ගැන කතා කරන්න අපි සාකච්ඡාවකට එන්නේ කියලා පැනලා යන්න බෑ බයයි